சாசனாவு. சாசனா பவத்வன தேசிகானன் வகன்சே பம்பலபிட்டிய வஜிராராமாதிபதிஹா மகரகம சிறி வஜிரஞான தர்மாயத்தனாதிபதி பவெடவிசு ஸ்ரீலங்கா அமர்புர மகா சங்க சபாவே உத்தரீதர மகநாயக்கு வித்யா விசாரத மகோபாத்யாய அக்கமஹா பண்டித்து அபவத்வி வதால் அதி பூஜ்ய மடிஹே பஞ்ஞாசீஹ மகநாயக் மாஹிம்பானன் வகன்சே.
ධර්මස්තරණයට කලින් පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ආනාතිපාතා වේරමණී පදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තයෝ මේ භික්ඛවේ අත්ථ වසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුං. කතමේ තයෝ යෝ ධම්මං දේසේති සෝ අත්ථ පටිසංවේදී ච හෝති. ධම්ම පටිසංවේදී ච යෝ ධම්මං සුනාති සෝ අත්ථ පටිසංවේදී ච හෝති. ධම්ම පටිසංවේදී ච යෝ චේව ධම්මං දේසේති යෝ ච ධම්මං සුනාති උභෝ අත්ථ පටිසංවේදීනෝ ච හොಂತಿ. ධම්ම පටිසංවේදීනෝ ච ඉමේ කෝ භික්ඛවේ තයෝ අත්ථවසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුං තී. පින්වත්නි, දැන් මේ ප්‍රකාශ කළේ අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව අංගුත්තර ටික නිපාතේ චුල්ල වර්ගෙහි තුන්වෙනි සූත්‍රයයි. කෙටි සූත්‍රයක් නිසා සම්පූර්ණ සූත්‍රයම දැන් ප්‍රකාශ කළා. එහි ගැබ් වී තියෙන ප්‍රධාන අදහස කරුණු තුනක් බලාගෙන ධර්ම දේශනා කරනවා. මොනවද ඒ කරුණු තුන? ධර්ම දේශනා කරන තැනැත්තා විසින් දැනගත යුතු, බලාගත යුතු. යෝ ධම්මං දේසේති සෝ අත්ථ පටිසංවේදී ච හෝති ධම්ම පටිසංවේදී ච. දේශකයන් වහන්සේ ත්‍රිපිටක පාලියත් අට කතාත් දැනගෙන බණ කියන්තෝලු. බණ කීමේ එක අදහසක්. ඒ වගේම බණ අහන තැනැත්තාත් ත්‍රිපිටක පාලියත් අට කතාත් දැනගෙන බණ අහන්නට ඕන. තුන්වෙනිව කියනවා දේශනා කරන දේශකයන් වහන්සේත් ශ්‍රාවකයනුත් විපක්ෂේම ත්‍රිපිටක පාලියත් අට කතාත් දැනගෙන ධර්ම දේශනා කළ යුතුයි කියලා, ශ්‍රවණය කළ යුතුයි කියලා. මේ සූත්‍රයෙන් දෙන ප්‍රධාන අදහස ත්‍රිපිටක පාලියත් අට කතාත් දැනගැනීමේ තියෙන වැදගත්කමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ත්‍රිපිටක පාලියයි. ඒ විග්‍රහ කරපු, විස්තර කරපු කොටස අට කතා. අට කතාවලත් අටුවාවලත් නොතේරෙන තැන් විස්තර කරපු දහම් කොටස තමයි ටීකා. පෙළ අටුවා ටීකා කියලා කියන්නේ ඒ කොටස් තුනටයි. මේ කාලේ ටීකාකරණයක් තිබුණේ නැති නිසා පෙළ සහ අට කතා, ඒ පෙළ පාලි ධර්මයේ විස්තර කතාව සඳහන් කළා. පෙළ අටුවා දෙක දැනගැනීමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නට ඕන. විවිධ ප්‍රයෝජන. නමුත් මා මේ පින්වතුන්ට අද කල්පනා කරන්නට එක කරුණක් ගැන විතරයි ප්‍රකාශ කරන්නේ. අද මුළු ලෝකයේම පිළිගත් උසස් ප්‍රතිපත්තියක් තමයි සැලැස්මක් ඇතුව වැඩ කිරීම කියන එක. ගියක් හදන්නට මත්තෙන් සැලැස්මක් හදලා ඒ අනුව ගේ හදනවා. නගරයක් නිර්මාණය කරන්නට ගියාම සැලැස්මක් හදලා ඒ අනුව නගරය නිර්මාණය කරනවා. රටක් සංවර්ධනය කරන්නට ගියාම තුන් අවුරුදු සැලැස්ම, පස් අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලසුම් හදලා ඒ සැලැස්ම අනුව රට සංවර්ධනය කරනවා. මුළු ලෝකයේම පිළිගත් මේ උසස් ප්‍රතිපත්තිය ලෝකයට හාපුරා කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සියලු කටයුතු සැලැස්මක් ඇතුවයි කළේ. උන්වහන්සේගේ ප්‍රධාන කටයුත්ත ගමින් ගමට ගිහිලා ධර්ම දේශනා කරන එකයි. ඒවත් එහෙම මෙහෙම ගියේ නෑ උන්වහන්සේ. ත්‍රිමණ්ඩල කියලා සැලැස්මක් හදාගෙන ඒ සැලැස්මනුව තමයි උන්වහන්සේ ගමන් කළේ. ඒ නිසා සැලැස්මක් ඇතුව වැඩ කිරීම ආදර්ශයනුත් උපදේශයනුත් ලෝකයාට උගන්වපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොයෙක් විදිහ සැලසුම් තියෙනවා. මහජනතාවගේ නිවැරදි දියුණුවට උපකාරවන සැලසුම් තියෙනවා. සංවර්ධන සැලසුම් තියෙනවා. සංවර්ධන සැලසුම් කියලා කිව්වම චරිත සංවර්ධන සැලසුමුත් තියෙනවා, බාහිර සංවර්ධන සැලසුමුත් තියෙනවා. අපේ පුරාණ මුතුන් මිත්තන් රජවරුන් මේ රට සංවර්ධනය කළේ බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් අනුවයි. ඒ නිසා අපේ රට සංවර්ධනය කරන අවධියකදී බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් මොනවද කියලා පෙළ අටුවා වලින් දැනගෙන ඒ අනුව සංවර්ධන සැලසුම හදාගෙන ඉදිරි ගමන කළ යුතු බව මතක් කරන්නට ඕන. සංවර්ධන සැලසුම් හුඟක් තියෙනවා. එයින් පෙළ අටුවා අනුව හදලා ගන්නට පුළුවන් එක සංවර්ධන සැලසුමක් ගැනයි අද ප්‍රකාශ කරන්නේ. ඒ මොකද්ද? ජීවන සංවර්ධනය. ජීවන සැලසුමයි. සැලසුම් බොහොම තියෙනවා. තමාගේ ජීවිතේ දියුණු කරගන්නට උවමනා කරන සැලැස්මට කියනවා ජීවන සැලැස්ම කියලා. ඒ ජීවන සැලැස්ම පෙළ අටුවා වලින් සංග්‍රහ කරලා ගත්තම අද රටට උවමනා පරිදි හොඳම හොඳ සැලැස්මක් දෙන්නට පුළුවන්. ඒ නිසා මේ පින්වතුන්ට පෙළ අටුවා දැනගැනීමෙන් හදාගන්නට පුළුවන් ජීවන සැලැස්ම ප්‍රකාශ කරනකොට කාට කාටත් වැටහෙවි පෙළ අටුවා ධර්මයේ ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. ජීවන සැලැස්මක් වෙනකොට මුල ඉඳලම තියෙන්නට ඕන. ජීවිතයේ මුල කොටස තමයි ළමා කාලේ. ළමා කාලයෙන් තමයි පටන් ගන්නෙ. ළමා කාලේ ජීවිතයේ පිළිබඳ හොඳම කාලයයි. ස්වර්ණ යුගය. ඒ කාලයට ළමයා පා තබනකොට ළමයාගේ හැදීමක් තියෙනට ඕන. එලිපිට නැතුව වෙනත් ක්‍රමවලින් ළමයා ඒ තත්ත්වයට හදලා තියෙන්න ඕන. ඒ නිසා ජීවන සැලැස්ම ළමා කාලයේ කියනකොට හුඟක් පහළට යනවා. පහළට කියන්නේ ඈතට යනවා. ඇතමමින් අදහස් කරන්නේ ජීවිතයක ආරම්භය. ජීවිතයක ආරම්භය මෞකුසක පිළිසඳ ගැනීමයි. එතන ඉඳලා තමයි මේ ජීවන සැලැස්ම යන්නට ඕන. ඒ මුල් කොටස දෙමව්පියන් විහිං කළ යුතු කොටසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇතැම් මව්වරුන් තමාගේ කුසේ දරුවකු පිළිසඳ ගත්තාම බුදුරජාණන් වහන්සේ හමුවනට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේට වැඳලා කියලා තියෙනවා, ස්වාමීනි මගේ කුසේ දරුවකු පිළිසඳගෙන සිටිනවා, ඒ දරුවා තෙරුවන් සරණ ගත කරන්නටයි මා ආවේ කියලා. ඒ අවස්ථාවේදීම තුනුරුවන්ගේ ආශිර්වාදයේ කුසේ සිටින දරුවාට ලබා දෙනවා. ඒ අපේ හොඳ සිරිත් වලින් එකක්. හොඳ අදහස් කුසේ සිටියදීම දරුවට දෙන්නට ඕන. ඊට පසුව අපේ පොත්වල තියෙනවා ගැප් පෙරහැර දුන්නයි කියලා, ගර්භ පරිහාරිය. ගැප් පෙරහැර කියලා කියන්නේ දරු ගැබට කරන්නට ඕන පූජා සංග්‍රහ. එය ආකාර දෙකකින් කළා. එක පැත්තකින් වෛද්‍යෝපදේශ අනුව ඒ ගැබ ආරක්ෂා වෙල වැඩෙන්නට වුණා කරන උපදෙස් කළ යුතු දේ කළා. අනිත් අතට මාකුසේ ඉදිද්දිම දරුවාගේ මාංශ ශරීරයේ වගේම ගුණ ශරීරයේ වැඩෙන්නට උවමනා කරන විදිහේ අදහස් පරම්පරාවක් මව තුළ ඇති කරවන එක. මවගේ අදහස් අනුව දරුවා හැදෙනවා වැඩෙනවා කියන එක අද විද්‍යාඥයනුත් පිළිගන්නා කරුණක්. ඒ අවුරුදු 2500කට ඉස්සෙල්ලයි අපේ මුතුන් මිත්තන් පිළිගෙන තිබුණේ. ඒ නිසා මවක විහින් දරුවක පිළිසිඳ අරගෙන සිටිනවා නම් බොහොමත්ම ප්‍රියසම් වෙන්නට ඕන අනිත් කාරණාවලින් වෙන්ම අදහස් වලින්. යම්කිසි විදිහකින් දරුවා කුසේ සිටින අවධියේදී මව නිතර කිපෙන සුළු ගතියෙන්, කලහ කරන ගතියෙන්, තවත් විවිධ වැරදි අදහස් වලින් යුක්තව වාසය කළොත් ළමයා උපන්නට පස්සේ ඒ ළමයාටත් ඒ ගති වුණ වැරදි වුණ වෙල යනවා. ඒ වගේම යම්කිසි දරුවෙකු කුකුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී නැත්නම් පිළිසිඳගෙන සිටින කාලයේදී මව උද දෙහැමි සිටිවිලි වලින්, වීර සිටිවිලි වලින් යුක්තව වාසය කළා නම් ඒ දරුවා ස්වභාවයෙන්ම බොහොම දෙහැමි වීර ගති ඇති කෙනෙක් වෙනවා. මම මාකුසේදීම ඒ සැලැස්මෙන් මොදරුව හදන්නට ඕන. ඒ කාලය තුල නරක අදහස් අඩු කරගන්නට ඕන, හොඳ අදහස් වැඩි කරගන්නට ඕන, පිරිසුදු වීර අදහස් වැඩි දියුණු කරගන්නට ඕන. ඒ අනුව බලනවා නම් අද අපේ සමහර දෙමව්පියන් විශේෂයෙන් මව්වරු ඔය අංශයෙන් වැඩිය කල්පනා කරන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. සමහර දෙනා හිතනවා ඔය බොහොම සුළු කොට. නමුත් එහෙම හිතන්නට හොඳ නැහැ. ඕවයින් තමයි තමාගේ දරුවා හොඳට කුසීදිම හදන්නේ වඩන්නේ. එහෙමනම් ඒ කාලයේ තුල එබඳු වැරදි හැඟීම් ඇති වෙන පත්පොත් සංග්‍රහවත් කියවන්නට හොඳ නැහැ. මේ තරා කාල පරිච්ඡේදයක් සම්පූර්ණ නිදහස නැති වෙන්නේ නැහැ මවකගේ. නමුත් අම්මා කෙනෙක් වෙනවා නම් එහෙම වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් විහින් හොවාගෙන පරිත්‍යාගයක් කරන්න ඕන. නැත්තම් තමගේ දරුවා හොඳට හදන්නට බැහැ. ඔය මා යන්තමින් ඒ කාරණේ පැහැදිලි කළේ එහෙම මවකසේ ඉඳෙද්දිමයි මේ දරුවා ඒ විදිහට හදන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්නගෙන හඳුන්වනකොට පුබ්බාචාරිය කියන නමකින් හැඳින්වුවා. මුල් ගුරුවරු හැටියට දරුවනට පාසලකට ගියාම විවිධ විෂයන් උගන්වන්නට ගුරුවරුන් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් තුරු සම්පූර්ණයෙන්මත් පාසලට ගියාට පස්සෙත් වැඩි කාලයක් අම්මා තාත්තා තමයි දරුවන් ආශ්‍රය කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා තමයි මුලින්ම හැම දෙයක්ම උගන්වන්නේ. කතා කරන හැටි, අනේන හැටි, කන බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා. ඒ නිසා මුල් ගුරුවරු. ඉතින්දී බුදුරජාණන් වහන්සේ ඒ මුල් ගුරුවරුන් වෙන අම්මගේ තාත්තගේ විෂය මොනවද කියලා පැහැදිලි කළා. සාමාන්‍ය ගුරුවරුන්ට නම් දරුවට උගන්වන්නට විෂය මහ උගක් තියෙනවා. අම්මටයි තාත්තටයි උගන්වන්නට තියෙන විෂය දෙකයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පාපා නිවාරින්ති කල්යාණේ නිවේසින්ති. පවෙන් නපුරෙන් වැළැක්වීම සහ යහපතින් යෙදවීම. අයහපතින් මිදවීම සහ යහපතින් යෙදවීම. අම්මා තාත්තා නම් මුල් ගුරුවරුන්ගේ යුතුකම ඔය කරුණු දෙකයි. ඒ විදිහට මව කුසේ සිටියදීමත් හදලා අම්මට ඒ අදහස් දිනු කරගන්නට පියා හැම විටකම සහාය වෙන්නට ඕන. ළමයා උපන්නට පස්සෙත් ආදර්ශයෙන් අම්මා තාත්තා ඔය කියාපු විෂය දෙකෙහි යෙදෙන්නට ඕන. කුඩා අවදියේදී උපදේශයේ ළමයාට ඒ තරම් ගණන් නෙවෙයි. ආදර්ශය තමයි ළමයා ගන්නෙ. අම්මා කතා කරන විදිහට, තාත්තා කතා කරන විදිහට ළමයා කතාවට සූදානම් වෙනවා. යන්නේ ඒ විදිහටයි. ඒ නිසා අම්මා තාත්තා ආදර්ශයෙන් තමයි මුල්ම කාලේ ඒ ළමයා හදන්නේ. නිසා ළමයාට පේන්නට වැරදි දේවල් කළොත් ළමයා ඒක ඉගෙන ගන්නවා. හොඳ දේවල් කළොත් ඒකත් ඉගෙන ගන්නවා. ස්වභාවයෙන්ම පෘථග්ජන సంతාන නොමකට යන ලෙහිසි. හොඳ දේට වඩා වැරදි දේ ඉගෙන ගන්නවා. ඒ නිසා අම්මා තාත්තා කුඩා දරුවන් ඉන්න අවදියේදී බොහොම කල්පනාකාරී වෙන්නට වන නරක ආදර්ශ ළමයාට ගන්න බැරි වෙන්නට ගත්තොත් දෙමව්පියන්ටත් කරදරේ, කාටත් කරදරේ. ඒ නිසා එබඳු නරක ආදර්ශ නැතුව හොඳ ආදර්ශ වලින්ම දරුවාට මඟ පෙන්වන්නට වන. ටිකක් වැඩිනකොට උපදේශයක් දෙන්නට වන. ආදර්ශයෙන් සහ උපදේශයෙන් තමයි දෙමව්පියන් අයහපතින් මුදවල, යහපති යොදවල උඩා කාලයේදී දරුවා හදන්නේ. ඊළඟට දරුවා විහින් දෙමව්පියන්ගේ සහ ගුරුවරු ගුරුවරියන්ගේ ආධාර ඇතුව හැදෙන්නට ඕන කාල පරිච්ඡේදය එනවා. මේ ජීවන සැලැස්මේ ළමා කාලෙදිම ඔය මුල් කොටස, ඊළඟට දෙවෙනි කොටස ඒ දරුවන් විහින්ම ආදර්ශයත් උපදේශයත් ලබාගෙන හැදෙන කාලයයි. මේ කාලයේදී අපේ ළමයි හොඳට හිතට ගන්නට ඕන, ඉදිරිය සාර්ථක කරගන්නත් නම් ළමයින්ට තියෙන වැඩවල යෙදෙන්නට. ළමයින් දෙමව්පියන්ට දහසක් වැඩ තියෙන්නට පුළුවන්. ළමයින්ට පේනවත් ඇති තාත්තා කෙනෙක් උදේ පාන්දර පටන් රාජකාරි වශයෙන් වැඩ කරන හැටි, වෙහෙසෙන හැටි. මේ පිළි රාජකාරී වලට හැමෝම වෙහෙසෙන එක වගේ. අම්මා කෙනෙක් උදේ පාන්දර නැගිටලා වැඩ පටන් ගත්තයින් පස්සේ සමහර විට රෑ දෙක හරියක් වෙනකම්ම වෙහෙසෙනවා. ඒ වගේම වැඩ කියනවා. අම්මටයි තාත්තටයි ඒ තරම් වැඩ. ළමයින්ටේ වැඩ නෑ. ජීවිතයේ පිළිබඳ ස්වර්ණ යුගයේ ළමා කාලයේ කියන්නේ ඒ නිසයි. ළමයි හොඳට හිතට ගන්න උදේට දවල්ට රැයට දැනගත්ත කාලයට අනුව ළමයි කනවා. කන්නම් කරන්නට කියලා ළමයික දවසක්වත් වෙහසුනාද? නැහැ. ඒ ළමයි හොඳට හඳිනවා. ඇඳුම් ගන්නට කියලා ළමයි වෙහසුනාද? නැහැ. ඒ ළමයින්ට අධිකට ඔසවගෙන යන්න බැරි තරම් පුද්ගොඩවල් තියෙනවා. ඒ පුද්ගන්නට කියලා ළමයි වෙහසුනාද? ඒත් නැහැ. බලන්නට ඒ සියල්ලක්ම අම්මල තාත්තල සැපෙව්වා. තව කොටසක් රජයෙන් සැපෙව්වා. ඒකට ළමයින්ට කිසි බරක් නැහැ. මේ මහ පොළොව පෙරළීගෙන આવත් කිසි ගණනක් නැහැ. ඒ වගේ හොඳ කාල පරිච්ඡේදයක් තමයි ළමා කාල පරිච්ඡේදය. ළමයින්ට තියෙන වැඩ මොනවද? වැඩ දෙකයි. අම්මා තාත්තට දහසක් විය හැකි ළමයින්ට තියෙන වැඩ දෙකයි. මොනවද ඒ වැඩ දෙක? හොඳට ඉගෙන ගන්න එකයි, හොඳට හැදෙන එකයි. ওই වැඩ දෙකේ ළමයි යෙදෙන්නට ඕන. වෙන වැඩ නැහැ ළමයින්ට. අනිත් ඒවා අප්‍රධානයි, මේ තමයි ප්‍රධානම වැඩ දෙක. හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට හැදෙන්නට ඕන. හොඳට ඉගෙන ගන්නට පාසල, හොඳට හැදෙන්නට පන්සල. වෙනත් වචන වලින් කියනවා නම් හොඳට ඉගෙන ගන්නට අධ්‍යාපනය, හොඳට හැදෙන්නට ආගම. ඔන්න ඒ වැඩ දෙකේ අපේ ළමයි හොඳට යෙදෙන්න ඕන. එහෙම ළමයි යෙදෙන්නට නම් ඒ ළමා කාලේට ඒ වැඩ පිළිබඳව වෙනම සැලැස්මක් තියෙන්න ඕන. දැන් කාලසටහන හදාගෙන ළමයි වැඩ කරන්නේ ඕම හොඳයි. එහෙම තමයි හැදෙන ළමයි. තමාගේ වැඩ කලට වේලාවට හොඳට සම්පූර්ණව කරන්නට කාලසටහනක් හදාගන්නවා. ඒ විදිහට කාලසටහනක් හරිගස්ස ගන්නට ඕන අර සැලැස්ම ළමා කාලේ ජීවන සැලැස්ම සාර්ථක කරන්නට. එම වැඩ පිළිවෙලක් ඇතුව හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට ඉගෙන ගන්නවා කියන එක අපේ බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ මෙහිමයි. හැම කටයුත්තක්ම සකසා කරන්නට ඉක්ව සක්කච්ඡකාරිතා කරන වැඩක් නැත්නම් සකසා සපුරා කරන්නට. ළමයිනේ දැන් ඒ ළමයින්ට තියෙන ඉගෙන ගන්න එක ප්‍රධාන කටයුත්තකින් එකක්. ඒ ඉගෙන ගන්නට ගිහිල්ලා යම්තම් වෙලා පිරිමහල බාගෙට කාලට ගාවල පාඩම් කළොත් ඒ ළමයා දියුණු වෙනවද? කිසි කලක දියුණු වෙන්නේ නැහැ. දෙමාපියන් ගුරුවරුන් රවටන්නට යන්තමට පාඩම කරගෙන ගියොත් කවුද ළමයි රැවටින්නේ? ඔය ළමයිම නෙව. ඒ නිසා කිසි විට කිසිම කරන්න එපා. සකසා පාඩම් කරනවා කියන්නේ තමාගේ පොතේ හැම වචනයක්ම, හැම පදයක්ම, හැම පාඩමක්ම හොඳට කියවලා අර්ථමිනී කරලා හොඳට හිතට දරාගෙන පාඩම් කරනවා නම් අන්න සකසා පාඩම් කළා වෙනවා. සකසා පාඩම් කරන්න කරන වැඩිය හොඳට කරන්න. පාඩම් කරන වෙලාවට හොඳට පාඩම් කරන්න. සෙල්ලම් කරන වෙලාවට හොඳට සෙල්ලම් කරන්න. ආගම අධහන වෙලාවට හොඳට ආගම අධහන්න. කලවම් කරගෙන කළොත් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඉගෙන ගන්නට ළමයි යනවා නම් සක්කච්ඡකාරිතා කියපු හැටියට සකසා සපුරා තමාගේ ඉගෙනීම පාඩම කරන්නට ඕන. දෙවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ සාතච්ච කිරියතා. හැමදාමත් එක වගේ හොඳට කරන්නට ඕන. එහෙම කියන්නට හේතුනේ ලෝකේ කවදත් කවුරුත් ඉන්නවා, විශේෂයෙන් ළමයින් ඉන්නවා, යම් කිසි කෙනෙකු අවවාද කළාම බොහෝ උනන්දුවෙන් පාඩම් කරනවා. දවස් දෙකක් තුනක් පාඩම් කරනවා. ඊට පස්සේ ආයමත් පුරුදු තාලෙට, කම්මැලි තාලෙට පාඩමට යනවා. එහෙම කළා ළමයි කවදාක්වත් දියුණු වෙන්නට බෑ. ඒ නිසා හැමදාම එක වගේ හොඳට පාඩම් කරන්න ඕන. එක දවසක් හරි පාඩම හරියට නොකළොත් සමහර විට අවුරුද්ද අවසානයේ පවත්වන විභාගයෙන් අසමත් වෙන්නටත් ඉඩ තියෙනවා. විභාගයෙන් ප්‍රශ්න අහනකොට ගුරුවර ගුරුවරියනට ඕන පාඩමකින් ප්‍රශ්න අහන්නට පුළුවන්. යම් කිසි විදියකින් ඒ ළමයා හරියට පාඩම් නොකරපු, යන්තම් වෙලා පිළිමහල බාගෙට කාලට ගාවල පාඩම් කරපු පාඩමෙන් ප්‍රශ්න අහලා තිබුණා නම් උත්තර දී ගන්නට බැරුව සමහර විට මුළු විභාගයෙන්මත් අසමත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසායි සාතච්ඡ කිරියතා හැමදාමත් එක වගේ හොඳට ඕන කමින් ඉගෙනීමේ කටයුතු යෙදෙන්නේ කිව්වේ. අනික දිගු කලක් කිරීම. දිගු කලක් කරනවා කියන්නේ යම්කිසි ඉලක්කයක් ඇතුළත ඉගෙනීම කරන්නේ. මේ සමාජයේ යම්කිසි තත්ත්වයක් බලාගෙන ඉගෙනගෙන ශාස්ත්‍රඥයෙක් වෙන්නට, විද්‍යාධරයෙක් වෙන්නට, වෛද්‍යවරයෙක් වෙන්නට, නීතිවේදියෙක් වෙන්නට, වෙන යම්කිසි තත්ත්වයකට පැමිණෙන්නට ඒ බලාපොරොත්තු ඇතුව තමයි ඉගෙනීම කරන්නට ඕන. බලාපොරොත්තු කියන වචනේ අනුව මේ සත්වයන්, අපිට පේන සත්වයන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. බලාපොරොත්තු අවසන් කරපු අය, බලාපොරොත්තු ඇති අය, බලාපොරොත්තු නැති අය. බලාපොරොත්තු අවසන් කරපු අය කියන්නේ බුද්ධ ධර්මයේ හැටියට රහතන් වහන්සේ. උන්වහන්සේගේ බලාපොරොත්තු කටයුතු සියල්ලක්ම අවසානයි රහත් වෙනකොට. බලාපොරොත්තු ඇති අය කියන්නේ වැදගත් මිනිසයන්, ඥානවන්ත මිනිසයන්. බලාපොරොත්තු නැති අය කියන්නේ තිරිසනුන්, සමහර විටේ හා සමාන මිනිසුන් සිටිනු. තිරිසනාට ජීවිතය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් නැහැ. උපන්නට ගද්දින් මැරෙනකන් ජීවත් වෙනවා. ජීවිතය තල්ලු කරගෙන යනවා. එහෙම හොඳ නැහැ මිනිසෙක් වුණොත්. යම්කිසි ඉලක්කයක් තියෙනට ඕන. අනේ ඉලක්කය, ඒ බලාපොරොත්තුව සම්පූර්ණ වෙනතුරු ඉගෙනීමේ කටයුතු හොඳට කරන්නට ඕන. එතකොට තමයි තමා හොඳට ඉගෙන ගත්තා වෙන්නේ. හොඳට ඉගෙන ගත්තට මදි. හොඳට හැදෙන්නත් ඕන. ඉගෙනීමයි හැදීමයි දෙකම එක වගේ යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නූගත්කමට නිග්‍රහ කළා. උගත්කමට ප්‍රශංසා කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ උගත්කම හැදිච්චකම පසුබිම් කරගෙන තියෙන්නට ඕන. උගත්කමයි හැදිච්චකමයි දෙකම එක හා සමානව තියෙන්නට ඕන. ඒ දෙකම එක හා සමානව හොඳට දියුණු කරගත්තොත් ඒ තැනැත්තා දමරත්තරන් කැල්ලක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. රත්තරන් උහුම් වටිනෝ, දමරත්තරන් හොඳටම වටිනෝ. උගත්කමත් හැදිච්චකමත් දෙකම එක හා සමාන දියුණු කරගත්ත ළමයා, තරුණයා දමරත්තරන් කැල්ලක් වගේ. ඒ නිසා හොඳට ඉගෙන ගන්නට, හොඳට හැදෙන්නට, හොඳට හැදෙන්නට තමයි ආගම. බෞද්ධ ළමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ළමයින්ට වුණා කොටස් බොහොම තියෙනවා. ඒ ළමයින්ට ගැලපෙන කොටස් වලින් තමා කාලයේදී ආගම ඉගෙන ගන්නට ඕන. කුඩා අවදි ඉඳලම අම්මා තාත්තාගේ ආදර්ශය සහ උපදේශය අරගෙන හැදුණු වැඩුණු ළමයා, අයහපතින් මිදිලා යහපතේ ඉඳලා ආපු ළමයා දැන් තමන්ම ඒ මඟ දැනගෙන යන්නට ඕන. මෙතෙක් අම්මා තාත්තා ඉදින්ට ගෙනල්ලා ළමයා හොඳ තත්ත්වයකට පත් කළා. උත ළමයාගේ යුතුකම තමයි ඒ මගම ඉදිරියට ගමන් කරන එක. විශේෂයෙන් අපේ රටේ ළමයි මහා විශාල සංඛ්‍යාවක් සිටින නිසා මේ ළමයි සැලැස්මක් ඇතුව හැදීම වැඩීම ඉතාමත්ම අවශ්‍යයි. 971 ජනසංගණනය අනුව අවුරුදු 15 ළමයි 141ක් ලොකු ගණනක් 141ක් කියනකොට එතරම් විශාල ගණනක් ඉන්නවා ළමයින් අවුරුදු 15. එතකොට මේ ළමයි ටික අපි කවුරුත් එක්කම වෙලා හරියට හදාගත්තේ නැත්නම් බලන්නට මේ තරම් විශාල සංඛ්‍යාවක් නිකම්ම හැදිලා වැඩිලා ආවොත් අපේ රටට, ජාතියට, ආගමට, භාෂාවට කුමක් වේද කියලා. සද්දමෝපියනුත් සැලකිලිමත් වෙන්නට ඕන. ගුරුවර ගුරුවරියනුත් සැලකිලිමත් වෙන්නට ඕන. වැඩිහිටියනුත්, ඒ වගේම භික්ෂුන් වහන්සේලාත්, පාලකයනුත් කියන හැම දෙනාම එක වගේ සැලකිලිමත් වෙන්නට ඕන. මේසා විශාල ළමා සංඛ්‍යාවක් හරියට හදාගන්නට. ඒ හරියට හදන්නට නම් ඒ ජීවන සැලැස්මේ තියෙන්නට ඕන ළමා කාලේ හොඳට ඉගෙන ගන්න එකයි, හොඳට හැදෙන එකයි සපුරන්නට. ළමා කාලේ ඉවර වෙනකොට එන්නේ තරුණ කාලයයි. තරුණ කාලේ කොටස් දෙකකට බෙදලා හැදෙන්නට ඕන, වැඩෙන්නට ඕන. අපේ රටේ තරුණයන්ගේ සංඛ්‍යාව අරගෙන බැලුවත් ලොකු ගණනක්, 19%ක්ම අවුරුදු 15-25 අතරේ තරුණ තරුණියන්. සාමාන්‍ය ගණනින් ගන්නකොට 25 ලක්ෂයකට ළං වෙනවා. එතකොට 25 ලක්ෂයකට ආසන්න ගණනක පිරිසක් ඉන්නවා අවුරුදු 15-25 අතරේ තරුණ තරුණියන්. සාල ගණනක්. මේ අය හරියට හැදුනේ නැත්නම් ඊළඟ පියවර බොහොම අසාර්ථක වෙනවා. රටක් සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ කාලේ මේ අවුරුදු 10 තුල ඉන්න මේ පිරිස හොඳට හදන්නට ඕන. එයින් ඒ කාලේ මේ අවුරුදු 10න් 5ක් පමණ තවත් ඉගෙන ගන්න අවධියයි. සමහර දිනා නම් ඊටත් වඩා යනකම් සමහර 25 විතර කිට්ටු වෙනකම්වත් ඉගෙනීමේ යෙදෙනවා. වැඩි දිනා අවුරුදු 20 ආසන්න වෙනකම් තමයි ඉගෙන ගන්නේ. ඒ නිසා තරුණ වයසේ සිටින ඒ අයට සුදුසු අධ්‍යාපන විදිහක් තියෙන්නට ඕන. විශේෂයෙන් තරුණ වේගයන ඒ තරුණ වේග පාවිච්චි කරන්න පුළුවන් විදිහට ජීවිතේ සකස් වෙන්නට ඉගෙනීමක් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සැලැස්මේ අනුව තරුණ වියට පා තබනකොට අපේ හිතම අවුරුදු 15 කියලා පා තබනකොටම තරුණ තරුණියන්ට ඇතුළට වද්දන්නට ඕන අදහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදහස තරුණකමේ වටිනාකම තරුණකම පාවිච්චි කරන පිළිවෙලත් බුදු ධර්මයේ අනුව තරුණ කාලේ බොහොම සැලකිල්ලෙන් බොහොම පිරිසුදුව හොඳට ගත වෙන්නට ඕන. පිරිසුදු චරිතයකින් යුක්ත වන්නට ඕන. යුවාචාරයේ බ්‍රහ්මචරියං බ්‍රහ්මචාරී යුවාසියා තරුණියකු නාම හොඳට හැසිරෙන්නට ඕන. ශ්‍රේෂ්ඨ හැසිරීමකින් යුක්ත වෙන්නට ඕන. ඒ තරුණයාගේ උතුම් හැසිරීම තමයි ශ්‍රේෂ්ඨ හැටියට සලකන්නටත් ඕන. ඒ නිසා අපේ තරුණ තරුණියන්ට ඒ මුලින්ම තරුණ වියට පා තබනකොට ඒ ජීවන සැලැස්ම අනුව ඒ අයට හැඟීමක් දෙන්නට ඕන. කුමක්ද මේ තරුණකම පාවිච්චි කරන හැටි? තරුණකම කියන එක මහා දිගඵල ලැබී එකක් නෙවෙයි. අවුරුදු 15න් 18න් 20න් වගේ ආරම්භ වෙනවා. අපි 15 කියලා කියමු. අවුරුදු 15න් පටන් ගත්තම මේ කාලයේ හැටියට නම් අවුරුදු 35 විතර වෙනකොට තරුණකම් අවසානයි. යම් යම් දෙනාගේ හිතේ තරුණකම් තිබුණත් මේ කාලයේ හැටියට නම් කයේ තරුණකම් ඇති බවක් පේන්නට නැහැ. අවුරුදු 35 විතර වෙනකොට බොහෝ දෙනා දුර්වලතට හැරිලා දැන්. එහෙම අවුරුදු 20ක් පමණ වූ මේ කාල පරිච්ඡේදයේ වරද්දල පාවිච්චි කළොත් තාම හොඳ කාල පරිච්ඡේදයේ වරද්දල පාවිච්චි කළොත් අවුරුදු 35න් තරුණකම අවසාන වෙලා අවුරුදු 70ක් ජීවත් වෙන්නට සිද්ධ වුණොත් ඉතිරි අවුරුදු 35ම අඳුරු සහගතයි, අවාසනාවන්තයි. අනිත් අතට ඔය අවුරුදු 20ක් පමණ වූ තරුණ කාලයේ හොඳට කල්පනාවෙන් ගෙවුවොත් අවුරුදු 35න් තරුණකම අවසාන වෙලා අවුරුදු 100ක් ජීවත් වෙන්නට සිද්ධ වුණත් ඉදිරි කාලයේ සම්පූර්ණයෙන්ම එළියයි, වාසනාවන්තයි. නොයේ ටික අපේ ළමයින්ට කාවත් දන්නට ඕන තරුණ වියට පාතබනකොට. අනිත් අතට මේ ළමයි නොමගේ යවන පත්පොත් සංගරා වැඩි වුණොත් එහෙම කොච්චර බණ කිව්වත් ඒ වගේම වෙන වෙන අය මේ දරුවන් හදන්නට කුපමණ මහන්සි ගත්තත් හදන්න අමාරු වෙනවා. තරුණ කාලේ වේගවත් කාලේ ඔය නවත්තන්නට ගියාම තව තවත් දරදඬු වෙනවා. ඒ නිසා හොඳින් වුණ හදාගන්නට වැරදි දෘෂ්ටි ළමයින්ගේ ඔළුවට නොවැටෙන්නට වැරදි අදහස් ළමයින්ගේ මනසට නොවැටෙන්නට අපි රැකබලා ගන්නට ඕන. මේ සමාජයේ පුදුම විදිහේ වැරදි දෘෂ්ටි සහ වැරදි දර්ශන ළමයින්ට ලැබෙනවා. අන්න ඒ වගේ බලකු ගන්නට ඕන. නරක පුත්පත් සංග්‍රහ බහුල වෙනකොට ඔය නිකනිකම්ම රිංගනවා ළමයින් ගොළුවට. එතකොට බොහොම අමාරුයි හදාගන්න. ඒ නිසා ඒ පැත්තෙන් අපි යම්කිසි පාලනයක් තියෙන්නට ඕන. කඩම පාලනයක් නෙවෙයි. ළමයි තරුණයන් යෝගීන් කළ හදන තත්වයක් නෙවෙයි. වැදගත් මනුෂ්‍යයන් හැටියට හදන තත්වයක්. මනුෂ්‍යකම රැකගෙන විනෝදවන්නට, මනුෂ්‍යකම රැකගෙන ඒ තමාගේ තරුණකම පාවිච්චි කරන්නට. ඒ කාලයට සුදුසු පත්පොත් පිළිවෙලකුත් තියෙන්නට ඕන. ළමයි බොහොම කැමති රසවද්‍යය කියවන්නට. චරිතයේ දියුණු වන විදිහට රසවද්‍යය යොදලා පුත් තියෙන්නට ඕන. චරිතය දූෂණය වන විදිහට පොත් ලියලා තිබුණොත් ඔහු අමාරුයි තරුණයා බේරගන්නට. තරුණ තරුණියන් නොමග යනවා. ඒ නිසා අර මුල් අවධියේදී විශේෂයෙන්ම අවුරුදු 15යි 25යි අතරින් මුල් අවුරුදු 5ේදී විශේෂත්වයක් තියෙනට ඕන. හොඳ ආදර්ශ හොඳ උපදේශ දීලා මේ තරුණ තරුණියන්ගේ තරුණකම රැකගෙන ඉදිරි ගමන කරන්නට මඟ පෙන්වීමක් වශයෙන් ඊළඟට තරුණියන් රැකී ආරක්ෂා කරන කාලයට පා තබනවා. එහෙම රැකී ආරක්ෂා කරන කාලයට පා තබුවම ඒ රැකී ආරක්ෂාවන් හරියට කරන හැටි උගන්වන්නටත් ඕන, ඒ වගේම ඒව කරන ක්‍රම යොදන්නටත් ඕන, පහසුකම් සලසන්නටත් ඕන. අපේ පැරණියන්, අපේ මුතුන් මිත්තන් අනුගමනය කරපු පිළිවෙල අදටත් හොඳයි. අද අපේ සමහර අය තරුණ වයසට එනකොට මේ අලුත් අලුත් විදිහේ අධ්‍යාපන ලැබුවම ඒ ගොවිතැනට සුළු කර්මාන්තවලට වැඩි උනන්දුවක් නැහැ. සමහර විට ඒවා පිළිකුල්කට හිතෙනවා. ඒව නිකන් මදිකමක් හැටියට සලකනවා. ඒ හැඟීම තුරන් කරවන්නට ඕන. පුරාණ කාලයේ හැඟීම තුරන් කළේ කොහොමද? අපේ රජවරුන් බොහොම ඥානවන්තව ක්‍රියා කළා. රජවරුන්ට රටට අවශ්‍ය යම්කිසි ප්‍රකාශයක් මහජනයාට ඇතුළට වද්දන්නට ඕන නම් එදා රජුරුව එක පාරට මේක නියෝගයක් හැටියට කියන්න ගියේ නෑ. රජුරුවන් අනුගමනය කර පිළිවෙල. රජුරුවන් දන්නේ නැත්නම් දන්න කෙනෙකුෙන් අහගන්නවා මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ ටික දැනගන්නවා. දැනගෙන මහජනයාට කියවන්නේ ගමේ පන්සලේ හාමුදුරුව ලවා. එදා ගමේ පන්සලට බොහොම ලොකු තැනක් තිබුණා. ගමේ ජනතාව නිවර දිරුණුව ගැන කතා කරන්නට රැස් වෙන්නේ පන්සලේ ශාලාවටයි. පන්සලේ ස්වාමීන් වහන්සේ තමයි නිවර දිරුණුව පිළිබඳ අනුශාසකයන් වහන්සේ. ඒ නිසා පන්සලේ ස්වාමීන් වහන්සේ කිව්වම ඊට වඩා උසස් කෙනෙක් ගමේ හිටියේ නැහැ. රජවරුන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු කොටස අරගෙන ගමේ පන්සලේ හාමුදුරුව ලවා ගමේ ජනතාවට කියවන. මේ පින්නතුන් දන්නවා අදත් අපේ බෞද්ධයනට අන් කවුරුන් කිව්වයි කියන එකටත් වඩා ඉහළයි බුදුරජාණන් වහන්සේ කීවා කිව්වම. එයත් අපේ ගමේ පන්සලේ හාමුදුරුවයි කියලා හිතනකොටම එයට බොහොම ලොකු සැලකිල්ලක් ඇති වෙනවා. ඒ ක්‍රමීටයි එදා වැඩගෙන ගියේ. රැකී ආරක්ෂා පිළිබඳව කියනට ගිය බුදුරජාණන් වහන්සේ උසස්කමේ අනුව අංක පිළිවෙලින් උන්වහන්සේ පැහැදිලි කළා. රැකී ආරක්ෂා වලින් පළවෙනි අංකය දුන්නේ උන්වහන්සේ ගොවිතැනටයි. විශේෂයෙන් ආසියාතික රටවල ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඉන්දියාවෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේ පළවෙනි අංකයට දුන්නා. එක අතකින් හැම දිනාටම අවශ්‍ය දේ නිපදවන්න. ආහාර නැතුව කාටවත් ජීවත් වෙන්නට බෑ. ජීවත් වීමට අවශ්‍ය දේ නිපදවන්න ගොවියා. වැඩි දිනා කරන රස්සාවත් ගොවිතැනයි මේ වගේ රටවල් වල. අනිත් අතට කාටවත් නැති කරන්නට බැරි රස්සාව. එහෙන් මිනින් අර වරදට මේ වරදට එළියට දාන්නට පුළුවන් කමක් නැහැ. මහ පොළොව තියෙනකන් ගොවිතැන් කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනි අංකයේ රස්සාව හැටියට පින්නවා. ඒ රජවරුන් විදිහින් පන්සලේ හාමුදුරුවන්ගේ මාර්ගයෙන් ගමේ ජනතාවට කිව්වා. ඉතින් ගමේ ජනතාව ගොවිතැනට පිළිකුල් කළේ නැහැ. බොහොම උසස් කොට සැලකුවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ. එලෙසින් උසස් කොට සැලකීම නිසා ගොවිතැන හොඳට කළා. බොහොම හොඳ ක්‍රම හදාගෙන තිබුණා. අද මේ සාමූහික ගොවිතැන් කියලා අපේ සමහර දෙනා පිටරටවල් වලට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. නමුත් සාමූහික ගොවිතැන් අවුරුදු දහස් ගණනකට ප්‍රථම තිබුණේ අපේ රටේ. අර ගොවිතැනට උනන්දු වෙච්ච අය සාමූහික ගොවිතැන් තමයි පටන් ගත්තේ. ගමේ සියලු දෙනාම එකහු වෙලා බොමුණුකු සමගියකින් ඒ වැඩ කළා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි අංකයේ දුන්නේ ඊළඟට වැඩි දිනා කරන රස්සාවට වෙළඳාමටයි. මේ වගේ රටවල් වල ගොවිතැන් ඇරුණම වැඩි දෙනා කරන රස්සාව වෙළඳාම. තුන්වෙනි තැන උන්වහන්සේ දුන්නා ගව පාලනයට. ගෝරක්ක කියලා උගන්වලා තියෙනවා ගව පාලනය. මේ පෙරදිග රටවල් වල විශේෂයෙන් අපේ රටවල් වල ලංකාවේ තිබුණා ගව පාලනය බොහොම හොඳට. හැම ගෙදරකම වගේ එළදෙනක් දෙන්නේ හිටියා. වැඩි ගණනක් හිටියා. ප්‍රයෝජන දෙකක් බලාපොරොත්තු වෙන. එකක් පස්කෝ රස බලාගෙන. ගෙදර කුමනා කරන පස්කෝ රස. අනික ගවයාගේ උදව්වෙන් තමයි ගොවිතැන් කළේ. ගවයා කුණුරු හාල දෙන්නට උදව් වුණා වගේම වලව පෝර කරලා දෙන්නටත් උදව් වුණා. වෙනසා ගව පාලනය කියන එක තුන්වෙනි තැනට උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ කාරණා රජවරුන් මන්සලේ හාමුදුරුවෝ ලවා කිව්වම ගම්වාසීන් ඒ වැඩි හොඳට කරනවා. එහෙනම් අපේ රටේ ඔය ගව පාලනය සත්ව පාලනය ගැන පර්යේෂණය කරපු අය කියන්නේ ආහාර පිණිස මස් පිණිස ගවයන් නැති කිරීම ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැහැ කියලා. මොකද ඒක මේ අපේ රටේ බොහොම හොඳ දෙයක් හැටියට කළා. සගව පාලනේ තුන්වෙනි තැනට ගෙනාව. හතරවෙනි තැනට උන්වහන්සේ කර්මාන්ත ප්‍රකාශ කළා. ඊළඟට වැඩි දෙනා කරන රස්සාවයි. විශේෂයෙන් අපේ රටවල තිබෙන සුළු කර්මාන්ත. එතකොට හුඟා දෙනෙකුට රස්සාව ලැබෙනවා. මහා කර්මාන්ත වලින් නිපද වීම ඉක්මන් වුවත් හුඟක් දෙනෙකුට රස්සා නැතිව යනවා. එදා තිබුණ සුළු කර්මාන්ත නිසා රැකිරක්ෂා ප්‍රශ්න මේ යනවා විස්තගන්නට පුළුවන් වුණා. පස්වෙනි තැනට උන්වහන්සේ රජයේ සේවයේ සඳහන් කළේ අතලොස්සකට ඉඩ තියෙන සේවයයි. ඔය අතලොස්සකට ඉඩ තියෙන රජයේ සේවයට ඉන්න තරුණ තරුණියන් සියලු දෙනාම ඇතුල් වෙන්නට ගියාට වැඩක් වෙනවද? නිකං කාලේ නාස්ති කර ගැනීමක් පමණයි. අනිත් අතට ගොවිතැනට, වෙළඳාමට, ගව පාලනයට සහ කර්මාන්තවලට ගියාම ආදායමත් බොහෝ විටම රජයේ සේවයට වඩා ලැබෙනවා. අදත් එහෙමයි. සමහර හොඳට වතුර තියෙන පොළොව සාරවත් ගොවි ජනපදවල අක්කර පහේ ගොවියෙකු සමහර විට අවුරුද්දකට ලබන ආදායම වශයෙන් රුපියල් 8000 ඉඳලා 15000ක්. රජයේ සේවයට ගිහිල්ලා කී දෙනෙකුට දෙහිම ආදායමක් ලැබෙන්නේ? අනිත් අතට වියදම තවත් අතකින් ගොවියා කන්න දෙකම වැඩ කළත් 6 මාසයක් නිමාඩු පිට. ඌව තමයි එදා අපේ රජවරුන් ජනතාවට හොඳට පැහැදිලි කළ දුන්නේ. ඒ පැහැදිලි කිරීම අනුව හොඳට ඒ අය ගොවිතැනෙහි යෙදුණා. වෙළඳාමෙහි ගව පාලනයේ හා කර්මාන්තවල තව කොටසක් එදත් රජයේ සේවයට ගියා. දැන් අපි තරුණ පිරිසට ඒ කාරණේ හේතු ගන්නලා මග හදලා දෙන්නට ඕන. ඒ අයට ඒ කටයුතු වල දෙන්නට වනපතේ තියෙනවා හදන මග මොකක්ද කියලා. මේ සැලැස්ම අනුව වැඩ කරනකොට තියෙන ප්‍රයෝජන බලන්නට. ඒ අයගේ රස්සා පිණිස කරන වැඩපිළිවෙල පුරාණ උපදේශයක්, රජ කෙනෙකුට දෙන ලද උපදේශයක්. රැකී රක්ෂා නැති අය සොයන. සොයලා ගොවිතැන් කරන්නට කැමති අය ඉන්නවා නම් ඒ අයට හොඳ සාරවත් පොළව දෙන්නට, වින් කොටස් දෙන්නට, ඒ වගේම අවි ආයුධ සපයලා දෙන්නට, අනිත් අතට ගොවිතැන් කරන්නට උවමනා කරන වී විතර සපයලා දෙන්නට, ආදායම් ලැබෙනකන් ජීවත් වෙන්නට ආධාර මුදලක් දෙන්නට, ඊට පසුව ආදායම් එනකොට බදු අය කරන්නට. ඔය එදා කියාපු වැඩ පිළිවෙලයි. අද වුණත් ඒ විදිහට තමයි කරන්නට තියෙන්නේ. සමහර විට එහෙම කරන්නට ගියත් අපේ තරුණ පිරිස් වැඩි උනන්දුවක් නැහැ කියන එක වරින් වර අහන්නට ලැබෙනවා. දෙපැත්තකින් ඒ අය උනන්දු කරවන්නට ඕන. එක පැත්තකින් පහසුකම් සලසා දෙන්නට ඕන. සමහර විට සමහර ප්‍රදේශ වලට ගිහින් දැවම මොන විදිහයකටවත් ජීවත් වෙන්නට බෑ. ඒ තරම් කර්කශයි, වතුරක් නෑ, මේක අපහසුකම් තියෙනවා. ඒ මුණාමත් ඒ අය කලකිරලා එනවා ඉන්නට. ඒ පහසුකම් සලසන්ට ඕන, විශේෂයෙන් පහසු ප්‍රදේශ සොයා බලා යොදවන්නට ඕන. තාමත් අපේ රටේ කැලෑ මහා රාශියක් තියෙනවා. දැන් සියලුම කැලෑ කැපීම හොඳ නැති වුණත් තව හොඳ ප්‍රදේශවල වවන්නට පුළුවන් කැලෑ බොහොම තියෙනවා. ඒකට අපේ තරුණ පිරිස් කැඳවල ඒ අයට කරුණු පෙන්නලා දීලා තරුණකමත් රැකගෙන හොඳ ආදායමක් ලබන්නට පුළුවන් මාර්ග මෙහෙමයි කියලා පැහැදිලි කරලා දීලා බුදුරජාණන් වහන්සේත් මෙහිමයි ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා ඒවත් පැහැදිලි කරලා දීලා යෙදෙව්වොත් බැරි කමක් නැහැ. ඒ විදිහට ඒ සැලැස්මේ තරුණ කාලය තියෙන්නට ඕන කොටස් දෙකකින් යුක්තව ඉගෙන ගන්න කොටසයි හඟු කරන කොටසයි අග කොටස. ඒ ජීවන සැලැස්මේ ඊළඟට එන්නේ පෞල් ජීවිතයකට පාතබන කොටසයි. පෞල් ජීවිතයකට පාතබන අය පවුලක් පවත්වන්නට තරමේ ආදායමකින් යුක්තවන්නට ඕන. ඒ නිසා තමයි අර තරුණ කාලයේ අග කොටසේ හොඳට රස්සාවල් කරලා හම්බ කරන්න පටන් ගන්නට ඕන. එහෙම තරුණ කාලයේ ඒක පටන් ගත්තොත් එතනදී තමයි පවුල් ජීවිතයකට භූමිය හරියන්නේ. ආදායම තියෙනවා. ඒකට පවුල් ජීවිතයක් හොඳින් ගෙනියන්නට පුළුවන්. ආර්ථික දියුණුව කියන එක බොහොම හොඳට ඇති වෙන්නට ඕන. බටීර උගතුන් බුදුරජාණන් වහන්සේගේ නොයෙක් දේ හොඳයි කියලා කියනවා. තව ටිකක් යනකොට උන්වහන්සේගේ හැම දෙයක්ම හොඳයි කියයි. මෑතක් වෙනතුරු මේ දර්ශනීය පැත්තෙන් තමයි හොඳයි හොඳයි කියාගෙන ආවේ. මෑතකදී යුරෝපයේ ලියලා කියනවා පොතක් ජර්මන් උගතකු විහින් ලියලා තියෙන්නේ. එහි එක කොටසක් බෞද්ධ අර්ථශාස්ත්‍රයේ ආර්ථික ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ථික ක්‍රම එතුමා කියන්නේ කාටත් හොඳ දැන් ඒක තමයි කියලා. මොකද එතුමා හොඳට පෙන්නනවා මේක ගැඹුරු අදහසක් පෙන්නන්නේ. දැන් බෞද්ධයාට ඉස්සර පුරුදු කළ තිබුණේ දැන් නැති වෙන්නට පුළුවන්. ඒව නැති වෙන නිසා තමයි මේ සේරම අමාරුකම්. පැලයක් හිටවන කොටත් අනුන්ගේ හපතට ඒක කරන්න අඹ පැලයක් හරි කොස් පැලයක් හරි හිටනකොට ඒ බෞද්ධය හිටෙව්වේ අනුන්ගේ හපතට. එහෙම හිතාගෙන එහෙම වීමට හේතුනේ බුදුරජාණන් වහන්සේගේ සදා පුඤ්ඤප්පවඩන සූත්‍රයයි. එහෙම ගස් හිටවීම හෙවණට ප්‍රයෝජනෙට පැල හිටවීම හැමදාම පින් වැඩෙන පින්කමක් හැටියට ඉගෙනුවා. ඒ නිසා පැලයක් හිටවනකොටත් අනුන්ගේ යහපත බලාගෙනයි හිටවන්නේ. ඒක තමයි නියම ආර්ථික න්‍යාය ක්‍රමය කියලා ඒ පඬිවරයා ලියනවා. එතකොට එහෙම වුණෙන් පස්සේ ඒක නැත්ත හැමතිස්සෙම අනුන්ගේ යහපත ගැන හිතලා හොඳට වැඩ කරනවා. ඒ හැඟීම වර්ධන්නට ඕන අර තරුණ කාල පරිච්ඡේදෙදී. එතකොට එහෙම ඇවිල්ලා පවුල් ජීවිතයකට පාතබෙනවා. පවුල් ජීවිතයක් වාසනාවන්ත කරගන්නට ආර්ථික සම්පත්තිය තියෙන්නට ඕන. ඊටත් වඩා කියනට ඕන ඕනෝන්ගේ යුතුකම් නමින් ප්‍රකාශ කරපු කොටස. යුතුකම් කියන්නේ නොකරම බැරි වැඩ ගැනීමම ක්‍රියා. අම්මා තාත්තා දූ දරුවන් හදන්න වඩන්න බැඳිලම සිටිනවා. ඒ අම්මා තාත්තාගේ යුතුකම්. අම්මා තාත්තාට අවනතුව කීකරුව හැදිලා වැඩිලා අම්මා තාත්තා රැකබලා ගන්න බැඳිලම සිටිනවා. ඒ යුතුකම් බෞද්ධ යුතුකම් අපේ යුතුකම්. ස්වාමි පුරුෂයෙකු විසින් භාර්යාවකට පවතින්නට ඕන හැටි හොඳ ස්වාමි ලක්ෂණ. භාර්යාවක විසින් ස්වාමියෙකුට පවතින්නට ඕන හැටි හොඳ භාර්යා ලක්ෂණ උම අගේට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ආර්ථික සම්පත්තිය තියෙන්නට ඕන වගේම ඒ කියාපු යුතුකම් කොටස තියෙන්නට ඕන. එතකොට තමයි ගෙදර දෙවුලක් හැටියට තබා ගන්න පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මරණින් මත්කේ ලැබෙන දෙවිලෝකුත් තියෙනවා. තමාගේ ගෙදරම දෙවිලෝකක් හදාගන්නට පුළුවන්. මරණින් මත්කේ ලැබෙන අපායකුත් තියෙනවා. තමාගේ ගෙදරම අපායක් කරගන්නටත් පුළුවන්. ගෙදර දෙවිලෝකක් හෝ අපායක් හෝ කිරීම පිටායට කරන්න බෑ. ගෙදරයි විහිමයි කරන්නේ. යම් කිසි ගෙදරක වාසය කරන ස්වාමි පුරුෂයත් භාර්යාවත් ඕනෝන්ට ප්‍රේමනාප නැත්තම් නිතරම අඬදබරකම් අසමිකම් පවතිනවා නම් තම තමන්ට අයිති යුතුකම් ගුණධම් සපුරන්නේ නැත්තම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් අපායක් හා සමානයි. පිටින් බැලුවම හොඳින් ඉන්නවා වගේ පෙනුනත් ඒ ඇත්ත ඇතුළතින් හොඳින් නිවෙන්නේ. එබඳු ගෙදර ස්වාමි පුරුෂයාගේ යම් යම් කතා බහ ගති පැවතුන් නිසා භාර්යාව දුක් වෙනවා. එබඳු ගෙදර භාර්යාවගේ කතා බහ ගති පැවතුන් නිසා ස්වාමිය දුක් වෙනවා. අපායක වගේ වාසය කරන්නේ. යම් කිසි ගෙදරක වාසය කරන ස්වාමි පුරුෂයාත් භාර්යාවත් ඔවුනොන්ට ප්‍රියමනාප නම් සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා නම් තම තමන්ට අයිති යුතුකම් ගුණධම් සම්පූර්ණ කරනවා නම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් දිව්‍ය ලෝකයක් හා සමාන කොටයි උගන්වන්නේ. එබඳු ගෙදර වාසය කරන අය පිටට පේනවටත් වඩා බොහොම සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා. දිව්‍ය ලෝක වගේ වාසය කරනවා. අන්න එබඳු උපදේශ මාලාවක් ඒ යුගයට සරිලන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ තියෙන යුතුකම් ගැන අපේ රටෙත් උගත් සදහවත් පිරිස බොහොම සලකනවා. ඒ උසස් කොට තියෙනවා. ඒ අතර පින්වත්නි, දැන් අවරදිග රටවල උගතුන් බොහොම උසස් කොට වර්ණනා කරනවා. සමහරුන් ලියනවා කියනවා පෙරදිගින් අවරදිගට වෙන මොනෝ නැති වුණත් කමක් නැත සිගාලෝවාද සූත්‍රයේ ගිහින් දුන්නත් ඇත කියලා. බද අවරදිග රටවල් වල පෞල් ජීවිතේ බොහොමත්ම අසාර්ථක වෙමින් යනවා. ඒ අය කියනවා මෙන්න මේ වගේ යුතුකම් නැති නිසායි ඒ තරම් අසාර්ථක වීමක්. ඒක මේවා ඉතාම අවශ්‍යයි කියලා. ඒකට අපට මේ ජීවන සැලැස්මේදී හොඳට පෞල් ජීවිතේ ගෙනියන්න උවමනා කරන උපදේශ මාලාවක්ම අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා ඒ කොටස තව ජීවන සැලැස්මේ කොටසක් හැටියට සලකන්නට. අනතුරුව තියෙනවා පින්කම් කොටසක්. අප කර්මයේ සහ පුනර්භවයේ විශ්වාස කරන අයයි. පූර්වයේ කරන ලද හොඳ කර්මයන්ගේ ශක්තියෙන් මේ ජීවිතේ වාසනාවන්තව ලැබුණාක් මෙන්ම මතු ජීවිත වාසනාවන්ත කරගන්නට අපි මේ ජීවිතයේදීත් හොඳ කර්ම රැස් කරන්නට ඕන. ඒ හොඳ කර්ම රැස් කරන්නට යනකොට, පින්කම් කරන්නට යනකොට දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින්ම රැස් කරන්නට ඕන. එසේ රැස් කරන්නට කියලා ප්‍රකාශ කළේ මන්ද? තමාගේ ජීවිතේ සඵල කරගන්නට නම් කරුණු තුනක් එකට එකහු වෙලා ලැබෙන්නට ඕන. භවභෝග සම්පත්, වාසනාවන්ත උත්පත්ති, නුවණ. තමාගේ කටයුතු කරගන්නට වස්තුව තියෙනටත් ඕන. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ අඩුවක් නැතුව, ඉන්ද්‍රිය විකල නොවි හොඳට වාසනාවන්ත උත්පත්තියක් ලබන්නටත් ඕන. ඒ දෙකම තිබුණත් නුවණ නැත්තම් මන්දබුද්ධික නම් ජීවිතෙන් වැඩක් නැහැ. නුවණ තියෙන්නත් ඕන. ඒවා මේ જાතියේදී අපට එක්තරා ප්‍රමාණයකින් වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඌර જાතියකින් ඉන්න කොටසකුත් තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින්ගේ ඉෂ්ට විපාක. දන් දුන්නම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් භවභෝග සම්පත් ලැබෙනවා. සිරු රැක්කම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් වාසනාවන්ත උත්පත්ති ලැබෙනවා. භාවනා කරාම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් නුවණ ලැබෙනවා. මේ ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කිරීම ඒ ජීවන සැලැස්මේ තව කොටසක්. එහි අවසාන කොටස සේවයයි. සේවය කියලා කියන්නේ තමන් උපන් රටට, ජාතියට, ආගමට, භාෂාවට යම්කිසි උදව්වක් උපකාරයක් කිරීම. අපේ රට, ජාතිය, ආගම, භාෂාව අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පවතිනවා. එසේ ප්‍රවැත්මට උදව් වූයේ අපේ මුතුන් මිත්තන්ගේ සේවයයි. ඒ අය පරම්පරාවෙන් පරම්පරාවට රට, ජාතිය, ආගම, භාෂාව රැකගෙන ඇවිල්ලා අපේ අතට පත් කරලා තියෙනවා. දැන් ඉන්න අප ඒ සේවයෙහි දෙන්නට ඕන. ඒ සේවය අපනකොලොත් මතු පරම්පරාවට රට, ජාති, ආගම, භාෂාව නැතු වෙනවා. ඒ නිසා ඒ සැලැස්ම අනුව එලෙසින් වැඩ කරන්නට ඕන. සේවය බොහොම උසස්. රට වෙනුවෙන් කරන සේවය, ජාති, ආගම, භාෂාව වෙනුවෙන් කරන සේවය ඉතාම උසස්. එපමණක් නෙවී පවතින්නේත් එපමණයි. දුටුගැමුණු රජතුමා ගැන මඳක් සිතා බලන්නට. එතුමා බොහොම පෝසත් පිහිටිය රජ කෙනෙක්. මුළු ලක්පොළොව මෙතුමාගේ කියනට පුළුවන් තරමට පොළොව තිබුණා. කෝටි ගණන් සල්ලි තියෙනට ඇති විශාල ඥාති මිත්‍ර පිරිසක් හිටියා. අද බලන්නට දුටුගැමුණු රජතුමාගේ කියලා පෙන්වන්නට බින් අගලක් නැහැ. දුටුගැමුණු රජතුමාගේ කියලා පෙන්වන්නට සත කාලක් නැහැ. නමුත් එතුමා කරපු සේවය අදත් තියෙනවා. ජාතිය වෙනුවෙන් කරපු සේවය අද කාටත් මතක තියෙනවා. ශාසනය වෙනුවෙන් කරපු සේවය කාටත් මතක තියෙනවා. රුවන්වැලි මහා සෑය තිබෙනතුරු දුටුගැමුණුගේ නම යට වෙන්නේ නැහැ. ලෝවා මහා පාය මිරිසවැටිය තිබෙනතුරු දුටුගැමුණු රජතුමා අමතක කරන්න බෑ. සේවය ඉතුරු වුණා අනිත් සියල්ලක්ම නැතුව ගියා. ඒ නිසා සේවයක් කරන්න ඕන ඒ සැලැස්මේ. දැන් මා කීවේ පෙළ අටුවා දැනගැනීමෙන් අපිට ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජනවලින් එකක්. සමහර දෙනා හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ පරලොවට තියෙන එකක්. නැත්තම් නිර්වාණාභෝධයට තියෙන එකක්. නිර්වාණාභෝධය කරන හැටිත් බුද්ධ ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඒ වගේම පරලොව සුගත සම්පත් ලබන හැටි බුද්ධ ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඊට වඩා සඳහන් වෙන්නේ ඉරිනදා ජීවිතේ වාසනාවන්ත කරගන්න මාර්ගයයි. නිසා අටුවා සහ පෙළ ඉගෙනීමෙන් අපට ඔය වගේ හොඳ ජීවන සැලැස්මක් හදාගෙන ලබාගත ජීවිතේ හැම අතින්ම සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ පින්වතුන් තව තවත් ධර්මයේ ඉගෙන ගන්නට අටුවා නැයින් ඒව හොඳට තේරුම් ගන්නට එහි ඇති සැලසුම් ජීවිතයට සම්බන්ධ කරගන්නට එසේ කටයුතු කරමින් සිහියෙන් නුවණින් දිවිපවත්වමින් තමන් තුළ ඇති අගුණ දුර්වලකම් අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ සහ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මශ්‍රවණානි සංසයන් හේතු කොටගෙන උතුම් වූ නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතුයි.
ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමාධිපති හා මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ